සභානායකතුමා කල්තැබීම
පාර්ලිමේන්තුව හෙට උදේ 9 මාරවත් එක්ක
කල්තැබීමේ යෝජනාව ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ඊට පෙර නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා මුලස්ත්‍ර පැමිණියි.
කතා කරන්න පුළුව
ගරු කාරග සභාව සභාපත්තුමනි මෑත කාලන රටේ ආර්ථිකයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇතිවීමින් පවතින අතර මූල්‍ය ශේත්‍රයට සම්බන්ධ ආයතන ගණනාව කඩා වැටීම මගින්ද මේ තත්ත්වය නිරූපණය වෙමින් තිබේ. විශේෂම 2002 වසරේදී ප්‍රමුඛ ඉතික්‍රීමේ සහ සංවර්ධන බැංකුව කඩා වැටීම මෑත කාලන මෙවැනි ප්‍රධාන ආයතනෙහි බිඳ වැටීමේ ආරම්භය සටහන් කළේ 2008 වසරේ සක්විතිපන්නේ කූට මූල්‍ය ජාවාරම් බිඳ වැටීමෙන් අනතුරුව 2009 වසරේදී ගෝල්ඩන් කී ආයතනයෙන් ආරම්භ වී රුපියල් බිලියන 25කට වැඩි තැන්පතු තිබූ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ බිඳ වැටිනි. සෙලින්කෝ සමූහ ව්‍යාපාරය කඩා වැටෙද්දී ඊට අයත් සෙලින්කෝ සීරාම් සමූහ සමාගමට අයත් සමාගම් හතරක්ද ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි මූල්‍ය සමාගමද අක්‍රීය තත්ත්වයට පත්විය. ඒ හා සමකාලීන එන්ට්‍රස් සෙකියුරිටි ස්ටෑන්ඩඩ් ක්‍රෙඩිට් ෆයිනෑන්ස් සිටි ෆයිනෑන්ස් කෝපරේෂන් සහ සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන් ෆිනෑන්ස් වැනි සමාගම්ද බිඳ වැටුණේ ඍජු තැන්පත්කරුවන් දස දහස් කනකට තමන්ගේ තැන්පත් මුදල් අහිමි කරමින්. ආසන්නම සිදුවීම ETI ෆිනෑන්ස් ආයතනයේ ඇති වී තිබෙන අර්බුදයයි. පසුගිය ජනවාරියේ ETI ෆිනෑන්ස් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විස් යන සමාගම් මූල්‍යම අර්බුදයකට ලක්විය. මෙම සමාගම් දෙකෙහි රුපියල් බිලියන 36ක මුදලක් තැන්පත් කළ තැන්පත්කරුවන් 35,300කට මෙම තත්ත්වය බලපායි. මෙම මූල්‍ය සමාගම්වල ඍජු තැන්පත්කරුවන් මෙන්ම ග්‍රාමීය බැංකුව වැනි වෙනත් මූල්‍ය ආයතන විසින් මෙම ආයතනවල කරන ලද තැන්පතුද පවතින බැවින් මෙම මූල්‍ය ආයතනයන්හි බිඳ වැටීම හුදු රටේ ආර්ථිකයට ඍණාත්මක ලෙස බලපෑමකට අමතරව ලක්ෂ ගණනක මහජනතාවට ඍජු ලෙසම බලපායි. ඔවුන්ගේ තැන්පතු මුදල් ආපසු ලබා ගැනීම නොහැකි වීම ඔවුන්ගේ ජීවිතවලට විවිධාකාරයෙන් බලපා තිබේ. තමන්ගේ මුදල් අවශ්‍ය මොහොතේ ලබා ගැනීමට නොහැකිවීම නිසා දිවිනසා ගැනීමේ සිට විශ්‍රාමසුව අහිමිවීම දරුවන්ගේ වගකීම් ඉටු කිරීමට නොහැකිවීම දෛනික ජීවිතේ කඩා වැටීම වැනි අසරණ හා දුක්ඛිත තත්ත්වයන්ට ඔවුන් ඇද වැටී සිටිති. අසරණභාවයට පත් වූ මෙම තැන්පත්කරුවන්ට ඔවුන්ගේ මුදල් වහ ආපසු ලබා දීමේ කඩිනම් වැඩපිළිවෙලක් සැකසිය යුතු වෙයිද මූල්‍ය අක්‍රමිකතා විශාල ලෙස සිදුවී ඇති මේ මූල්‍ය ආයතන රුපියල් බිලියන ගණනින් අවභාවිතා කර ඇති පාලන අධිකාරීන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු වෙයිද එම මුදල් නැවත ඔවුන්ගේ අය කර ගැනීමට ක්‍රියා කළ යුතු වෙයිද මෙම සභාවට යෝජනා කර සිටි. ගරු මූලාසනයේ සභාපතිතුමනි අපේ රටේ මහ බැංකුවේ ලියාපදිංචි වී තිබෙන මූල්‍ය ආයතනවල වගේම මහ බැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය ආයතන විශාල ප්‍රමාණයකට මේ රටේ මහජනතාව මුදල් තැන්පත් කොට තිබෙනවා. හැබැයි පසුගිය කාලේ පුරාවට මෙම ආයතන ගණනාවක් පවත්වාගෙන යාමේ නොහැකියාව මතුවීමේ හේතු කොටගෙන කඩා වැටීමකට භාජන වී තිබෙනවා. මේ හේතුවෙන් ගරු සභාපතිතුමනි 50කට අධික ප්‍රමාණයක් සිය දිවි හානි කරගෙන තිබෙනවා. මේ තත්ත්වය. ඒ වගේම තමන්ගේ තැන්පත් කළාද මුදල් කිසිවක් තමන්ට ලබා ගන්න බැරුව මිය ගොස් තිබෙනවා වයස විසින්. ඒ වගේම උන්හිට තැන් අහිමි වෙලා තිබෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටලා තිබෙනවා. ජීවත් වීමේ ගැටලු මතු වෙලා තිබෙනවා. පවුල් ඇතුලේ ආරවුල් නිර්මාණය වෙලා තිබෙනවා. මේ අය මොකටද වග කියන්න ඕන? මේ මුදල් විශාල ප්‍රමාණයක් ගත්තොත් මේ තැන්පත්කරුවන්ගේ ගරු සභාපතිතුමනි මේ කිසිවෙකුට තමන්ගේ මාසයේ ආදායමෙන් ඉතුරු වූ මුදලක් තැන්පත් කිරීම නෙවෙයි. මේ විශාල ප්‍රමාණයක තැන්පතු දිස අපි හැරිලා බැලුවොත් ඒ තැන්පතු යම් විශේෂ මුදලක් ඔවුන් අතර ලැබුණාට පසුව කරන ලද තැන්පතු. විශාල ප්‍රමාණයක් ඔවුන් වැඩ කරලා සේවකාර සාධක අරමුදල තමන්ගේ අතට ලැබුණාට පසුව තමන්ගේ ඉදිරි ජීවිකාව පවත්වාගෙන යාමෙන් තැන්පත් කළද මුදල්. සමහර අය තමන්ගේ නිවසක් ඉඩමක් විකුණලා අතට යම් මුදල් ප්‍රමාණයක් ලැබුණාට පසුව තැන්පත් කළද මුදල්. සමහර තමන් සතු තිබෙන වාහනයක් විකුණුවාට පසුව අතට ලැබුණු තැන්පත් කළද මුදල්. සමහරව විදේශගත වෙලා අවුරුදු ගණනාවක් තිස්සේ වැඩ කරලා ඇවිල්ලා තැම්පත් කරලාද මුදල්. සමහර ඒවා ආණ්ඩු ඉදිකිරීම් වලට පවරා ගන්න ඉඩම් වලින් හයිවේ වගේ ඒවට ඉඩම් පවරා ගත්තට පස්සේ ඒ ලැබුණු මුදල්. එනිසා මේ කිසිවෙක් අතේ විශාල දෛනිකව ගලාගෙන යන මුදල් සම්භාරයක් තිබිලා මේ තැම්පත් වලට ගියා නෙවෙයි. යම් නිශ්චිත මොහොතකදී Tamanta යම් මුදල් ප්‍රමාණයක් ලැබුණාට පසුව ඒ ඉතා ඉක්මනින් වෙනත් කටයුත්තකට යොදා ගැනීම වෙනුවෙන් එක දරුවන්ගේ අධ්‍යාපනයේ එක නිවසක් තනා ගැනීම එක ඉඩමක් මිලදී ගැනීම එක විවාහව කටයුත්තක් කර ගැනීම එක දරුවා විදේශගත කර ගැනීම වැනි අත්‍යවශ්‍ය වමනාවක් වෙනුවෙන් සමහරව කෙටි කාලිනව තැම්පත් කළද මුදල්. දැන් මොකද වෙලා තිබෙන්නේ මේ ආයතන ගණනාවකට? ගරු සභාපතිතුමනි, මේ ආයතන ගණනාවක් අද කඩාවැටිලා ආසන්න වශයෙන් ගත්තොත් පවුල් 75,000කට අධික ප්‍රමාණයකට තමන් විසින් තැම්පත් කළද මුදල් තමන්ට ලබා ගැනීමේ නොහැකියාවකට මුහුණ දී තිබෙනවා. මම එකින් එක ගත්තොත් ද ස්ටෑන්ඩඩ් ක්‍රෙඩිට් ෆයිනන්ස් ලිමිටඩ් ආයතනය. මෙම මූල්‍ය ආයතන මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය අනුමත නිරාකරණ සැලැස්මක් ක්‍රියාත්මක කර ඈවර කිරීමට කටයුතු කරන්න කියලා තමයි ඒගොල්ලෝ ඉල්ලා හිටින්නේ තැන්පත් කරුවන්. ඒ මොකද? ඉහත ආයතනයේ සෙලින්කෝ සමාගම සමූහයට අයත්ව තිබූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අනුමත මූල්‍ය ආයතනයකි. 2008 වසරේදී සෙලින්කෝ සමූහ තුළ ඇති වූ මූල්‍ය අර්බුදයේ හේතු කොටගෙන මෙම සමාගමේ තැන්පත් කරුවන් 4000ක් පමණ අන්ත අසරණ බවට පත් වූ අතර මෙම ආයතනයේ මූල්‍ය ගැටළු විසඳීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වුණා. පළමුව කළමනාකරණ නියෝජිත වශයෙන් ශ්‍රී ලංකා පුත්‍ර බැංකුව මේකට පත් කරා. දෙවනුව 2010-2011 වසරවලදී මර්චන්ට් බැංකුවත් පත් කළා. ඔවුන්ට එහි ඉටු කර ගැනීමට නොහැකි වූ බැවින් සමාගමෙන් ඉවත් වුණා. තෙවනුව 2011 මාර්තු මාසයේ 22 දින අත්සන් කරලද අවබෝධතා ගිවිසුමක් මගින් කළමනාකරණය ආයෝජන කොටස්කරුවෙකු වශයෙන් එන්ට්‍රස්ට් ආයතනය. උඹලා දන්න එන්ට්‍රස්ට් ආයතන කවුද කියන්නේ? මං හිතන කිරියල්ල මන්ත්‍රීතුමා හොඳට දන්නවා. එන්ට්‍රස්ට්. ආ. ඔහො. එන්ට්‍රස්ට් ආයතනය මහ බැංකුව විසින් පත් කරා. ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය මණ්ඩලය විසින් නිකුත් කරලද විධානයන් නැතුලත් 2011 තුන්වෙනි මාසේ 7 වෙනි දින ඇති ලිපියක් මම ඔබතුමාට ඒ ලිපිය පෙන්නුම් කරනවා. විශේෂම මේකේ මොකද්ද මහ බැංකුවේ විධානය? උන් පැහැදිලිව කියනවා ගරු සභාපතිතුමනි, රුපියල් බිලියන 2.9ක වටිනාකමක් ඇති තැන්පත් වගකීම් වලින් 68%ක ප්‍රමාණයක් සමාගමේ කොටස් බවට පරිවර්තනය කරන්න කියනවා. මේගොල්ලෝ මේ කොටස් ගන්න දෙන්නේ නැහැ. මේගොල්ලෝ සල්ලි දැම්මා තමන්ට පොලියක් ලබා ගන්න සහ අවසානයේදී මේ මුදල අවශ්‍ය කටයුත්තක් වෙනුවෙන් ලබා ගැනීම අරමුණ. හැබැයි දැන් කඩාවැටෙන පස්සේ මොකද කරන්නේ? කඩාවැටිච්ච ආයතනයේ කොටස් තමන්ගේ තැන්පත් මුදලින් 68%ක් මේ කඩාවැටිච්ච ආයතන කොටස් බවට පත් කරා. මේ මහ බැංකුවේ නිර්දේශය. හරිද? රුපියල් මිලියන 570ක් තෝරාගත් සමූහ ව්‍යාපාර ආයතන වෙත ණය ප්‍රමාණ වලින් 100%ක ප්‍රමාණයම සමාගමේ සාමාන්‍ය කොටස් බවට පරිවර්තනය කරා. එන්ට්‍රස්ට් ලිමිටඩ් ආයතනයේ 100ක් මිලියන 100ක් අරන් එනවා කියලා කිව්වා. මේක සතුව තිබුණු දේපල අලෙවි කරනවා කියලා කිව්වා. ඊට පස්සේ මේක නැවත යථා තත්ත්වයට පත් කරනවා කියලා. හැබැයි යථා තත්ත්වෙ කිසිත්ම පත් වුණේ නැහැ. අද එම තැන්පත් කරුවන්ගෙන් 68% 100%ට ආසන්න ප්‍රමාණයක මුදල් තමන්ට අහිමි වෙලා තිබෙනවා. තැන්පත් කරුවන් 4000ක් පමණ 2008 වසරේ සිට කිසිදු පොලියක් නැතුව තමන් තැන්පත් කළාද මුදලක් ගන්න බැරුව මේක අවසන් වෙලා තිබෙනවා. මම අහනවා මහ බැංකුවේ නිලධාරීන්ගේ, තමුනාසලා මේ ආයතන විධිමත් ලෙස නිරීක්ෂණයට භාජන කරාද තමුනාසලට පැවරී තිබෙන වගකීමට අනුව කටයුතු කරේ නැහැ මතක තබාගෙන මේ ආයතනය. මේ ආයතන කඩාවැටෙන්න නැරෙනවා. කඩාවැටෙන පිළිබඳ අවබෝධයක් තිබෙනවා. තැන්පත් කරුවන්ට නිසි දැනුවත් කිරීමක් කරන්නේ නැහැ. කඩාවැටීම නැවත නිරාකරණය කිරීම සැලසුම් ඉදිරිපත් කරනවා. ඒ සැලසුම් සියල්ල අසාර්ථක බවට පත් වෙලා තැන්පත් කරුවන් අන්ත අසරණ බවට පත් වෙනවා. අන්තිමේදී මහ බැංකුව කියනවා ගරු සභාපතිතුමනි, මහ බැංකුවට නිරීක්ෂණ ක්‍රියාවලිය මිසක් තැන්පත් පිළිබඳ වගකීමක් නැත කියලා. මං කියන්නේ ප්‍රසිද්ධ මහ බැංකුව කියන්නේ එක. පත්‍ර දැන්නින් දාලා යටින් හීනියකුරෙන් දානවා මෙසේ වුවද තැන්පත් පිළිබඳ අපේ වගකීමක් නැහැ කියලා. එහෙනම් මම කියනවා මහ බැංකුවට, මහ බැංකුවේ ලියාපදිංචි කරන ලද මූල්‍ය ආයතන මුදල් තැන්පත් කිරීම පිළිබඳව ඒ තැන්පත් කරුවන්ගේ මුදල් වලට වග කියන්නේ නැහැ කියලා ප්‍රසිද්ධියේ. නිකන් අර පත්‍ර පිටුවක දැන්වීම යටින් කූඹියකුරෙන් දාන වැකිය නෙවෙයි. ඔව් ඒක දාන්න. එහෙම දැන්වීම දාන්න. එහෙම උන බලාගන්න පුළුවන් මේ මූල්‍ය ආයතන වල සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. මේ මූල්‍ය ආයතන වලට ජනතාව තැන්පත් කරන්නේ මහ බැංකුව කරෙහි. මහ බැංකුවේ ලියාපදිංචි උනායයි කියන මහා බැංකුවේ ලයිසන් එකක් තියෙනවා යැයි කියන සාහිතික මත තමයි විශාල ප්‍රමාණයක් මේ තැන්පත් කරුවන් තැන්පත් කරේ. හැබැයි මහා බැංකුව තමන්ගේ වගකීම් අත්හැරලා තිබෙනවා. ඒ වගේම තමයි CIFL ආයතනේ තැන්පත්කරුවන් 492ක් තිබෙනවා ඉන්නවා. තැන්පත් මුදල කෝටි 3500යි. මේකෙන් 90%ක් ගරු සභාපතිතුමනි 90%ක් ගත්තොත් මේකෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අවුරුදු 70කට වඩා වැඩි අය තමුන්නාන්සලම කියන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තමුන්නාන්සල නිර්ණායක 60ක් පමණ මිය ගිහිලා තිබෙනවා. හැබැයි දැන් මොකද වුනේ? 1976 අංක 10 78දර මූල්‍ය සමාගම පනතින්ද 2007 අංක 4දර සමාගම් පනතින්ද නීතිමය ආවරණ ලැබමින්ද 2011 අංක 42දර මූල්‍ය ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වෙමින්ද CIFL මූල්‍ය සමාගම බලපත්‍ර රාබී මූල්‍ය සමාගමක් ලෙස ක්‍රියාත්මක වුණා. කොළඹ 7 ධර්මපාල මාවතේ අංක 181 ඒ අන ස්ථානයේ පිහිටි ප්‍රධාන කාර්යාලය කේන්ද්‍රගත කරමින් මහනුවර ගාල්ල අනුරාධපුර යාපනය නගරවල සාකා කාර්යාල වශයෙන්ද තලවකැලේ මයිඅංගනේ පොළොන්නරුව කුරුණෑගල හා ගම්පා නගරවල සේවා මධ්‍යස්ථාන වශයෙන්ද දීප ව්‍යාප්ත පාලනක යුතුව මෙම මූල්‍ය සමාගම විහිදුණා. මෙම මූල්‍ය සමාගම මගින් ස්ථාවර තැන්පතුද ඉතුරුම් පහසුකම් ළමා ඉතුරුම් පහසුකම් කල්බදු කුලී සින්නක්කර පහසුකම් සුද්‍ර මූල්‍ය ණය ඉඩම්මා නිවාස ණය උගස් සේවා රසක් ආදී සේවා රසක් ක්‍රියාත්මක වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ පිළිගත් මූල්‍ය ආයතනක් වීම නිසා හා රජයේ වගකීතු බලධාරීන්ගෙන් ලැබෙන නොමද මැදිහත් වීම නිසා ශ්‍රී ලංකා පුරා විසිරි සිටින 4150 පමණ වන දෙන මෙම ආයතනයේ තැන්පත් බවට පත් වුණා. ඒ ව්‍යාප්ත එකතරම් දෙයත් 2012 2013 ගිණුම් වාර්තාවල අනුව මේ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 3.5ක් පැවතුණා. දෙවන්ත සංවිධානය කැටින් මේක පැවතුණා. හැබැයි දැන් මොකද වෙලා තිබින්නේ? තැන්පත්කරුවන්ගේ වටිනාකම දැන් බිලියන 3.5ක් පමණ වෙනවා. තැන්පත්කරුවන්ගේ සංඛ්‍යාව දැන් 4059 බවට පත් වෙලා තිබෙනවා. මෙම සමාගම 2009 සිට බිඳ වැටීමට ලක් වී තිබෙන බව මුදල් අමාත්‍යංශයෙන් 2024 ඇලීරක් 3 ඇලීරක් 0.26 ඇලීරක් 0.35 ඇලීරක් 0.21 ඇලීරක් C 2009 හා 5 ඇලීරක් 11 ඇලීරක් 209 දරන මහ බැංකු රහස්‍ය වාර්තාව වෙලි කරා. මේ මාංගාව තියෙන මහ බැංකු රහස්‍ය වාර්තාව මේක ද්‍රවශීලතා අර්බුදයකට මුහුණ දී තිබෙන බව 2009 දී මහ බැංකු රහස්‍ය වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඉන්පසු සකස් කරන ලද 24 ඇලීරක් 3.2 ඇලීරක් 0.25 0.21 2011 හා 2011 1.20 දරන වාර්තාවලින් රහස්‍ය වාර්තාවෙන්ද සමාගමේ මහජන තැන්පත් අවභාවිතාවය පිළිබඳව මහා පරිමාණ බිඳවැටීමක් මේක පෙන්නුම් කරා. මේ 2011 මොකද්ද වුනේ? මේ සියල්ල රහස්‍ය වාර්තා බවට පමණක් සීමා වී ඇත. මහා බැංකුව මේ පිළිබඳ මහ ජනතාවට දැනුවත් කර නොමැත. සාධනීය ක්‍රියාමාර්ග නොගෙන අසමත් CIFL සමාගම දිගින් දිගටම මහ ජන තැන්පතු ලබා ගැනීමට ඉඩකඩ සකස් කරලා දුන්නා. අර්බුදයේ බව දැනගෙන අර්බුදයේ වෙමින් තිබෙන බව දැනගෙන මහ ජනතාවගේ තැන්පතු ගන්න දිගින් දිගටම ඉඩකඩ ලබා දුන්නා. තැන්පත්කරුවන්ගේ සංගමයේ මෙහෙම කියනවා. 2013 සිට තැන්පත්කරුවන්ට හට මුදල් හෝ පොලිය නොගවීම නිසා තැන්පත්කරුවන් සංගමයක් ලෙස 2013 දී ඒකරාශී වුණා. සටන් බිමට අවතීර්ණ වුණා. අමාරුවෙන් උපයාගත් මුදල් ආපසු ලබා ගැනීමට පාරේ වාඩි වෙලා ඉන්නවා. ගරු කතානායකතුමෝ සභාපතිතුමෝ තමන්ගේ සල්ලි දාලා ඉතාමත් අමාරුවෙන් උපයාගත් සල්ලි දාලා දවල් පාරේ ඉඳගෙන ඉන්න වෙන උපවාස කරන්න වෙලා තියෙන මහජන තමන්ගේ තැන්පතු ගන්න. මොකද මහ බැංකුව කරේ? බහුතරයක් බෝව නොවන රෝගවලින් පෙළෙනවා. විශේෂම පිළිකා වකුගඩු හෘද රෝගය මේද රෝගයේ අසාධ්‍ය අධිරුධිර පීඩන වැනි විශාල රෝග ලක්ෂණ වලින් මේ තැන්පත් කරන පළ වයසකයි 90%ක්ම මේ ජ්‍යෙෂ්ඨ පුරවැසිය. ව්‍යාපාරික පරමාර්ථයෙන් නො ජීවිතේ පවත්වාගෙන යම් පරමාර්ථයෙන් තමයි මේවා තැන්පත් කරේ. ගේ දොර ඉඩකඩම් විකිණීම මත ඒගොල්ලෝ ජීවත් වෙන විදියක් නැතුව ගෙවල් දොරවල් විකුණලා දාලා තිබෙනවා. මහ බැංකුව සමග කරපු සාකච්ඡා 14ක් කරලා තිබෙනවා. සාකච්ඡා අසාර්ථක වෙලා තිබෙනවා. හැබැයි අදත් මේ තැන්පත්කරුවන්ට කිසිදු සහනයක් ලබා දෙන්න බැරි වෙලා තියෙනවා CIFL ආයතනයේ. රාශ්‍ය වාර්තා මහ බැංකුව රාශ්‍ය වාර්තා පමණක් සකසා ඇත. තැන්පත්කරුවන් ආරක්ෂා කිරීමට මහ බැංකුව පියවර ගත්තේ නැහැ. ආයෝජන ප්‍රවර්ධන කාර්යයන් නොකර ආයෝජන දිරිගන්වන වෙනුවට හරිද තැන්පත්කරුවන් අසාධාරණ සිද්ධ වෙන විදියට තමයි මහ බැංකුව කටයුතු කරලා තිබෙන්නේ. ප්‍රතිව්‍යුහගත කිරීමට කොපමණ යෝජනා ඉදිරිපත් කළත් ඒ සියල්ල අසාර්ථක වෙලා තිබෙනවා. හිටපු අධ්‍යක්ෂකවරයා යම් පියවර ගත්තත් දැන් අවුරුදු දෙකක සිට අධ්‍යක්ෂකවරයෙක්වත් මේ ආයතනයට පත් කරගන්න බැරි වෙලා තන මහ බැංකුවට මැදිහත් වෙලා වැඩ බලන අධ්‍යක්ෂකවරයා සියල්ල කණපිට හරවා තිබෙනවා. හිටපු අධ්‍යක්ෂකවරයා විසින් ලබා ගන්නා ලද තැන්පත් පොලිය සමග ආපසු ගෙවීම මූල්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නා. මං ගාව තිබෙනවා මූල්‍ය මණ්ඩල මේ ආයතන සඳහා ලබා දීපු අවසරය. සැලස්ම තැන්පත් ගෙවීම පිළිබඳ කරු කතානායකතු ගරු සභාපතිතුමනි ඉතාමත් විධිමත් සැලස්මක් මූල්‍ය මණ්ඩල ඉදිරිපත් කළා. හැබැයි ඒ මූල්‍ය මණ්ඩල ඉදිරිපත් කරපු සැලස්ම මේක සිද්ධ වෙලා නැහැ. අධිකරණයට ගියා. අධිකරණයට බොරු වාර්තා ඉදිරිපත් කරමින් තිබෙනවා. දැම්ම මහන්නේ තමුන් වහන්සේලගේ මේ CIF ආයතනයේ 4159ක් වූ තැන්පත් කරුවන්ගේ බිලියන 3.5ක් වෙන මුදල මේ තැන්පත් මුදල අවුරුදු 10ක් තිස්සේ දැන් තමුන් වහන්සේ අනුමත කරනද මේක? මහජනයාගේ මුදල් ඉතාමත් අසිරිම උපයා ගන්නලද මුදල් මේ මූල්‍ය ජාවාරම්කරුවන් කීප දෙනෙක් අතට මේ පත් වෙන තමුන් වහන්සේලා ඉඩකට සලසනවාද රජයක් හැටියට මේ තැන්පත් කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමුන් වහන්සේලා ගන්න ක්‍රියාමාර්ග කවරේද කියලා මම දැනගන්න කැමතියි. ඊළඟ වැදගත් ආයතනය ගරු කතානායකතුමනි UB Finance සමාගම පිළිබඳ ප්‍රශ්නේ. දැන් මේක පිළිබඳව මම අවස්ථා ගණනාවකදී මේ පාර්ලිමේන්තු ප්‍රශ්න ඇහුවා. මම පාර්ලිමේන්තු ප්‍රශ්න ඇහුවට පස්සේ අග්‍රාමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුට උත්තරයක් දුන්නා. අග්‍රාමාත්‍යවරයා උත්තරය දුන්නට පස්සේ UB Finance ආයතනයේ කලබනාකරු ප්‍රධානියා ප්‍රධාන විධායක නිලධාරියා මට ලියුමක් එවනවා. මම පාර්ලිමේන්තු ප්‍රශ්න කරනවා. එයා මගේ ඔෆිස් එකට ලියුමක් එවනවා. ඒ ලියුමේ සම්පූර්ණ වැරදි කරුණු තිබුණේ 2016/07 වෙනි දින මම ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඉහත කාරණේ පිළිබඳ පාර්ලිමේන්තු කරුණු විමසන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාගෙන පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කර ලදී. කොටස් වෙළඳපොළ ලැයිස්තුගත කිරීමට UB Finance සමාගමේ මූලික අවශ්‍යතාවෙන් සපුරා නොමැති බැවින් වසරක කාලයක් ලබා දෙන බව මහ බැංකුව දැන්නුවා බව කිව්වා. මෙයා කවුද? අගමැතිතුමා. එතකොට මහ බැංකුව බාර කෙනා අර රොබරි යන කාලේ 2012 වසරේ සිට කොටස් වෙළඳපොළ ලැයිස්තුගත කිරීම ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සහ UB Finance සමාගම ප්‍රකාශ කළද එය පසුගිය වසර 9ක කාල පුරාවටම මේක ලැයිස්තුගත කරීනේ. මෙම ප්‍රශ්න සිද්ධියට අදාළව UB Finance සමාගමේ සභාපති ඇලෙක්ස් ලවෙල් මහතාද 2016/07 වෙනි දින ගරු අග්‍රාමාත්‍යතුමාට මුදල් අමාත්‍යතුමාට මහ බැංකුව අධිපතිතුමාට පිටපත් සහිත මා වෙත ලිපියක් යොමු කරමින් පවස ඇත්තේ තැන්පත් මුදල් වලින් 40%ක් පොලිය සමග තැන්පත් කරුවන්ට මා ගාව තියෙන ලිපිය පොලිය සමග තැන්පත් කරුවන්ට සම්පූර්ණයෙන්ම ගෙවා ඇති බය. කිසිදු පොලියක් මේ දක්වා ගෙවලා නැහැ මේ ෆයිනෑන්ස් ආයතනයේ. 2016/09 වෙනි දින UB Finance සභාපති විසින් තැන්පත් කරුවන්ට ගෙවා ඇති ලිපියේ සති 4ක කාල සීමාවක් තුළ කොටස් වෙළඳපොළේ ආයෝජන කළ හැකි බව දන්වා තිබෙනවා. දැන් ගරු කතානායකතුමනි මේකේ සභාපතිතුමනි මේක සිද්ධ වෙච්ච දේ තමයි The Finance and Guarantee කියලා FNGC කියන සමාගම මේක. මේ සමාගම අර්බුදයට ගියාට පස්සේ යුනියන් බැංකුවෙන් මේක ගන්නවා කියලා අරගෙන UNT බැංක් යුනියන් බැංකුවේ ඒ කියන්නේ අනුබද්ධ ආයතනයක් හැටියට UB Finance කියන ආයතනෙ පිහිටෙවුවා. මම ස්තුතිවන්තනයකට මැදිහත් වීම ගැන ഇതുමාලාට. UB Finance ආයතනය දැන් සැලකිත ප්‍රමාණයක ලාභ ලබන බව මම දැක පුවත්පත්වල වාර්තා කරලා තිබෙනවා. පසුගිය වසරේ තුමාලාගේ ලාභය රුපියල් මිලියන 970ක් කියලා පෙන්නුම් කරලා තිබෙනවා. මම ස්තුතිවන්ත වෙනවා. එතකොට UB Finance ආයතනයේ කඩාවැටි ආයතනය යුනියන් බැංකුව මැදිහත් වෙලා ඒ ගොඩනැගීමට දරපු උත්සාහය පිළිබඳ අපි ස්තුතිවන්තභාවයක් තියෙනවා. ඒක අපි ස්තුතියි. මම නැවත කියන්නේ UB Finance ආයතන කඩාවැටීම ලක්වීම සඳහා ඒක අනතුරක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. මම නැවතත් ඒකට ඒක වර්ධනය වෙමින් තිබෙන ආයතන බව පිළිගනිමින් තමයි මම මේ කරුණු ඉදිරිපත් කරන්නේ. හැබැයි දැන් මොකද්ද මේ සල්ලි කාගෙද මේකේ තියෙන්නේ? දැන් ඉස්සෙල්ලම කරපු දේ තමයි මේකෙන් මිලියන 1200ක කොටස්. ඒ කියන්නේ FNG සමාගමෙන් මිලියන 1200ක කොටස් රුපියල් මිලියන 600කට සත 50 බැගින් කොටසක් යුනියන් බැංකුවට දුන්නා. එතකොට කොටස් මිලියන 1200ක් කොටස 750 ගානි රුපියල් මිලියන 600කට යුනියන් බැංකුවට දුන්නා. ඒ වගේම කොටසක් රුපියල් 2 බැගින් කොටස් මිලියන 275ක් එතකොට මිලියන 550ක් සෝකැප් කියන ආයතනයට දුන්නා. හරිද? තැම්පත් කරුවන්ට. එතකොට යුනියන් බැංකුවේ කොටසක් දුන්නේ 750 ගානේ මේ FNG එකේ. සෝකැප් කියන සමාගමකට කොටසක් දුන්නා රුපියල් 2 ගානේ. හැබැයි තැම්පත් කරුවන්ගේ මුදල් වලින් 60%ක් මේකේ කොටස් බවට පරිවර්තනය කරා. තැම්පත් කරුවන්ගේ කොටසක් කීයද? තැම්පත් කරුවෙකුට කොටසක් දුන්නේ රුපියල් 7ට. මොන කොටසක්ද? ඡන්ද බලේ හිමි නොවන කොටසක්. දැන් ඡන්ද බලේ හිමි කොටස් යුනියන් බැංකුවට කොටස සතපනා ගාණේ දෙනවා කොටස් බිලියන 1200ක්. සෝකැප් සභාගමට කොට රුපියල් 2 ගාණේ කොටස් මිලියන 275ක් දෙනවා මිලියන 550කට. ඒවා ඡන්ද බල හිමි කොටස්. හැබැයි ඡන්ද බල හිමි නොවන කොටසක් තැම්පත් කරුවන්ට රුපියල් 7 ගාණේ දෙනවා.
හරිද?
සාධාරණද? අසාධාරණ. හැබැයි මේක නිර්දේශ දෙන කවුද? මහ බැංකුව. මාගාව තියෙන මහ බැංකුව මේ කොටස් සැලවි කෙලින් පිළිබඳ ප්ලෑන් එක සලස්මයි ගොලු ඉදිරිපත් කරනවා. මේ කොටස් වල මිල ගණන් එක්ක යුනියන් එකට 750යි, සොකැප් එක රුපියල් 2යි, තැම්පත් කරුවන් රුපියල් 7යි. තමන්ගේ තැම්පත් මුදල් 160ක් පත් කරන්න කිව්වා මෙහි කොටස් බවට. සමහර අය 160ක් පත් කරා, සමහර අය 100ක් පත් කරා. ඇයි ඒගොල්ලෝ කිව්වා අපි මේ ආයතන එක ගොඩ ගන්න. ඉතින් 100ක් පත් කරා. UB ඉස්සලම FND සමාගමෙන් දුන්න මේකට සයස් පත් මාගාව තියෙන මේ තියෙන කොටස් සහතිකයක් දුන්නා. මේ තමයි තැම්පත් කර දීපු කොටස් සහතිකය. ඊට පස්සේ මේක යුනියන් බැංකුව තමන්ගේ වෙනම අනුබද්ධ ආයතනයක් ලෙස UB ෆයිනෑන්ස් කියලා මේක ගොඩනැගුවා. ගොඩනැගුවට පස්සේ UB ෆයිනෑන්ස් ආයතනයෙන් අර FND එකේ කොටස් වෙනුවට ඒගොල්ලන්ගේ කොටස් සහතික නිකුත් කරා. මාමා මේ ගාව තියෙන්නේ UB ෆයිනෑන්ස් සමාගම විසින් නිකුත් කරලාද කොටස්. මේවා තමයි කොටස් සහතික තැම්පත් කරුවන්ට තියෙන. හැබැයි දැන් මේ ඡන්ද බලය නැති කොටස් සහතික තැම්පත් කරු ගාව තිබෙනවා. කවදා ඉඳන්ද? 2013 ඉඳන්. දැන් 2018 වෙනකම් මොකද වෙලා තියෙන්නේ? මේක මහ බැංකුවේ ලැයිස්තුගත සමාගම ඔබට පත් කරන්නේ. දැන් කොටස් හතේ තියාගෙන මොනව කරන්නද? නිකන් කඩදාසියක් තියෙනවා මහ ජනතාවතේ. මහ ජනතාවතේ කඩදාසියක් තියෙනවා. හැබැයි මේක කොටස් හඳ පොලේ ලැයිස්තුගත සමාගම ඔබට පත් වෙලා නැහැ. හැබැයි UB ෆයිනෑන්ස් එකේ මැනේජ්මන්ට් එක අවස්ථා ගණනාවකද කියනවා. මාගාව තියෙනවා 2013 10යි 28 ලිපිය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් කලින් නිකුත් කර ඇති විධානයන්ට අනුව 2013 12 31 වන දිනට පෙර කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත වන මෙන් මෙම සමාගමට උපදෙස් දෙනු ලැබුවත් ඒ අනුව කටයුතු කිරීමට සමාගම එකඟ වූ බව දන්වමි. මේ මොකද? මේ කවුද එවන්නේ? නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා නම් මහ බැංකුවේ 2013 UB ෆයිනෑන්ස් එකට ලැයිස්තුගත කිරීම සඳහා අවශ්‍ය වෙන කොන්දේසි සකස් කර නියෝග දීලා තියෙනවා. තාම කරලා නැහැ. හැබැයි ඉදිරියේදී කටයුතු කරන්න නියෝග ලබා දුන්නු බව සඳහන් කරලා ඉවනවා. ඊළඟ මේ 2016 මෙහෙම කියනවා. කෙසේ වුද සමාගම කොළඹ කොටස් වෙළඳ පොලේ ලැයිස්තුගත කිරීම සම්බන්ධයෙන් පැවති සියලුම නීතිමය ගැටලු निराකරණය කර ගැනීමට සමාගමට මේ වන විට හැකියාව ලැබී ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරන ලද විධානය ප්‍රකාරව 2016 6 30 ඒ කියන්නේ දැන් අවුරුදු දෙකකට කලින් 2016 6 30 දිනට පෙර සිය කොටස් කොළඹ කොටස් වෙළඳ පොලේ ලැයිස්තුගත කිරීමට කටයුතු කරන බව සමාගමේ කළමනාකාරීත්වය විසින් අප වෙත දැනුම් දී ඇති බව තවදුරටත් දන්වා සිටිමු. දැන් මේ තැන්පත්කරුවන්ට UB ෆිනෑන්ස් සමාගමෙන් එවනවා. දැන් මහ බැංකුව විසින් ලැයිස්තුගත කිරීම සඳහා තිබෙන බාධාවන් ඔක්කොම අයින් වෙලා තිබෙනවා. 2016 වෙනි මාසේ 30 වෙනිදා කියනවා මේක අපි කොටස් වෙළඳ පොලට ඇතුල් කරනවා කියලා. තාම ඇතුල් කරලා නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? රුපියල් 7ක මේ වගේ කඩදා ඒ කියන්නේ කොටසක් රුපියල් 7 ගානේ මේ වගේ කඩදාසියක් අතේ තියන්ගෙන තැම්පත් කරුවා. ඒක කොටස් වෙළඳ පොලට ඇතුළත් වෙලත් නෑ. ඒකට පොලියක් ගන්න විදියකුත් නෑ. ඒක අලෙවි කර ගන්න විදියකුත් නෑ. මේ කොලයක් තියෙනවා. දැන් මේ අයගේ EPF ආර මුදල කියන්නේ මේ කොලේද? මේගොල්ලගේ නිවසක් විකුණලා ගත්ත මුදල කියන්නේ මේ කොලේද? ඒගොල්ලෝ මේ FNG සමාගමේ තැම්පත් කරපු මුදල කියන්නේ මේ කොලේද? මේ කොලේකින් ඇති ඵලය මොකද්ද? ඒ නිසා මහ බැංකුව CIA මේ UB ෆිනෑන්ස් ආයතන පිළිබඳ දීපු කිසි නිර්දේශයක් කටයුතු කරමින් නැහැ. අද UB ෆිනෑන්ස් ආයතන නිලධාරි මොකද කියන්නේ? මේ ආයතනේ තමුන්වන්සලා සල්ලිනේ, තමුන්වන්සලා සල්ලි තියෙන FNG ආයතනේ, FNG ආයතනට ගිහිල්ලා ගන්නද? හැබැයි FNG ආයතනේ තමයි UB ෆිනෑන්ස් ගත්තේ. ඒකේ කොටස් තමයි ගත්තේ. ඒක තමයි යුනියන් බැංකුවේ අනුබද්ධ ආයතනයක් හැටියට පිහිටෙව්වේ. ඒ පිහිටෝපේ කොටස් තමයි මේ දුන්නේ UB ෆිනෑන්ස් එක. දැන් මොකද්ද මේ තැම්පත් කරුවන්ට වෙන්නේ? දැන් අවුරුදු 10කට වැඩි කාලයක් තමන්ගේ සල්ලි දාලා තියෙනවා. නිකන් හිස්කොලයක් තමන්ගේ අතේ තියෙනවා. අඩුම තරමේ මම අහන්න කැමති මහ මංගලපුතුම උත්තරයක් දෙවි. ඇයි යුනියන් බැංකුවට කොටස 750ක් වෙන්නේ? සොකැප් සමාගමකට කොටසක් රුපියල් 2ක් වෙන්නේ? වෝටින් බල ඡන්ද බලයේ තියෙන කොටස්. ඇයි තැම්පත් කරුන්ගේ කොටසක් රුපියල් 7ක් තීරණය කරේ කොහොමද? ඡන්ද බලේ නැතුව මේ වෙලාවේ මේක බාරව කටයුතු කරපු මහ බැංකුවේ නිලධාරියාද වැඩ කරන්නේ කොහෙද? අද යා යුනියන් බැංකුවේ උපසභාපතිවරයා මතක තබා ගන්න ප්‍රියන්ත. හරිද? මෙයා තමයි මේ වැඩ කටයුතු කරන්නේ මේකෙන් දෙකද? ඒ වෙලාවේ මේ ආයතනයට මම කියන්නේ අනිත් ඇගෙන සහතික දෙන්නේ නැහැ. හැබැයි විදේශ ආයතන දෙන්නේ කව මේ මේ ආයතනෙට. ඒ දෙන්න පස්සකින් තියලා යුනියන් බැංකු තෝරගත්තා මේකට. අමක් නැහැ. ඒක මා නිර්දේශ අපි දන්නේ නැනේ. හැබැයි තෝරගපු නිර්දේශ කරපු නිලධාරියා අද මහ බැංකුවේ. අද කොහෙද වැඩ කරන්නේ? එදා යුනියන් බැංකුවේ උපසභාපතිවරයා හැටියට අද කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා අද අපි තමුන්වන්සලා දැනගන්න කැමති මොකද්ද මේ තැන්පත් කරුවන්ගේ ආරක්ෂාව? මහ බැංකුව මොකද්ද මේ කරලා තියෙන්නේ? කවද ලැයිස්තු කර? තව දුරටත් මේක ලැයිස්තු ගත කිරීමෙන් වැඩක් නෑ. අඩුමතරමේ ඒ ජනතා ඒ අයට එකගව මුදලයි ඊට සරණ පොලියයි එක මේ මුදල් ටික දෙන්න බැඳී සිටින මේ ආයතනය. තමුන්වන්සලා පිළිගන්නවද? මහජනයාගේ ධනෙ මේ තරම් විදියට එකතු කරගෙන මේ මූල්‍ය ජාවාරම්කාරයෝ මේගොල්ලෝ තමයි අපේ රටේ අපරාධකාරයෝ මතක තබාගෙන මම පසුව පෙන්නන්න මේගොල්ලෝ තවත් ඉතිහාසය. මේ මූල්‍ය ජාවාරම්කාරයෝ කණ්ඩායම අපේ රටේ මුළු මහජනයාගේ ධනෙ එක්රැස් කරමින් තමන්ගේ ජීවිත විරාජමානව වැජ වෙන තත්ත්වයකට පත් කරමින් තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ UB ෆයිනන්ස් ආයතනයේ තැන්පත් කරගන්න ප්‍රශ්නේ පිළිබඳව තමුන් ආසලගේ අවධානය යොමු කළ යුතුයි කියලා මම ඉල්ලා සිටිනවා. ඊළඟ මම අවධානය යොමු කරනවා ETI ආයතනයේ. ගරු සභාපතිතුමනි, ETI ආයතනයේ තැන්පත් කරුවන් 36000 පමණ ඉන්නෝ. තැන්පත් මුදල 33000 බිලියන 3.5 ආසන වශයෙන් ගත්තොත් කෝටි 3350 පමණ වෙනවා තැන්පත් එක. දැන් මේ ETI ආයතනය තමයි මම හිතන්නේ ප්‍රසිද්ධයි ඉදිරිසිංහ සමූහ ව්‍යාපාරයට යටත්ව තිබුණේ. ඉතින් අපි දැක්ක ඉස්සර සහන නේද අර වලලු බඳිනේ වගියා. ඉතින් විශාල පුණ්‍ය කටයුතු කරන බව පෙන්නුවා. මාධ්‍ය ආයතන තිබුණා. මහා දැවැන්ත චිත්‍රපට පෙන්වන බව පෙන්නුවා. මහා විශාල හෝටල් ගොඩනගෙන බව පෙන්නුවා. මහා දැවැන්ත සමූහ ව්‍යාපාරයක් හැටියට ජනතාවට මේ EAP සමූහ ව්‍යාපාර පෙන්ලා තිබුණා. දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ඔවුන් මේ රටේ දීර්ඝ ඉතිහාසයක් තියෙන ව්‍යාපාරක අපිට ඒ පිළිබඳ ගෞරවයක් තියෙනවා. ඔවුන් අපේ රටේ ආර්ථිකයට දායකත්ව සපයන්නේ නැති කියන විශ්වාසයක් අපිට තිබෙනවා. හැබැයි අපි අහන්නේ දැන් මේ ඔක්කොම සෙල්ලම් කරලා තියෙන කාගේ සල්ලි වලින්ද? මේ ඔක්කොම සෙල්ලම් කරලා තියෙන කාගේ සල්ලි වලින්ද? දැන් මම ඔබතුමාට එකින් එක පෙන්වලා දෙන්නම්. මේ ආයතනයේ පිළිබඳව 2013 10/1 ETI ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය. එතකොට ජීව සභාපති ජීවක හේමාල් ඉදිරිසිංහ මහත්මයා තැන්පත් කරුවන්ට යවන ලද ලිපියක් තියෙනවා මෙහෙම. ඊට අමතරව ETI මූල්‍ය සමාගම, ඒ කියන්නේ මෙහෙම කියනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ රෙගුලාසි වලට යටතේ කමක් නැහැ. ඒකේ වාර්තාව අනුව අප සමාගම සතු සුද්ධ වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 1600 සිට රුපියල් මිලියන 4100 දක්වා වර්ධනය වූ අතර මුළු වත්කම් ප්‍රමාණය මිලියන 32000 දක්වා වර්ධනය වී ඇත. මිලියන 32000 කියනගෙන බිලියන 32 දක්වා වර්ධනය වී ඇත. ඊට අමතරව ETI මූල්‍ය සමාගම ඒ ව්‍යාපාර කටයුතු විවිධාංගකරණය කිරීමත් මෙහෙයුම් කටයුතු නවීකරණය කිරීමේ කාර්යයන් අඛණ්ඩව යෙදී සිටී. මූල්‍ය සමාගම් පිළිබඳ වර්තමානයේ පවත්නා හානිකර ප්‍රචාරයන් වෙළඳපොලේ පැතිර යන සාවද්‍ය තොරතුරු නිසා අපේ සමාගමේ ප්‍රගතිය පිළිබඳ ඔබව දැනුවත් කිරීම කාලෝචිතය අපි විශ්වාස කරමු. හරිද? එසේම වසර 45ක් පුරාවට ETI මූල්‍ය සමාගම පවත්වාගෙන ආ විශ්වාසනීයත්වය අඛණ්ඩ බව ඔබ වෙනුවෙන් සැපයි විමට අප අප කැප වී සිටින්නෙමු. එවිට කවුද කන්නේ ජීවක ඉදිරිසින්? කවද මේ කියන්නේ? 2013 10/1 මීට නේද අවුරුදු 4 මාර්කට කලින් කියලා මේක දැවැන්තයි විශ්වාසවන්තභාවය තියෙන. ඒ විතරක් නෙවෙයි තවත් සහතික කරන මොකද්ද කියන්නේ තුමගේ ලියුමේ? තවද ETI මූල්‍ය සමාගම මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකුණවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමා 0.112.477.3 මගින් විමසීම් කළ හැකි බව වැඩිදුරටත් දැනුම් දෙමි. පොඩි හරි සැකයක් තියෙනවා නම් අහන්න මෙන්න නම්බර් එකක් කියලා එවනවා. දැන් මේ තැන්පත් කරුවන්ට එවනවා. හැබැයි ඒ වෙනකොටත් මහ බැංකුවෙන් යම් නිර්දේශයන් ලබා දී තිබුණා මූල්‍ය සමාගම යම් අස්ථාවර භාවයට පත් වෙමින් තිබෙන බව. එනිසා මේ තැන්පත් කරුවන් මුළු මනින්ම තැන්පත් කරුවන් නොමග යවීම. ඒ විතරක් නෙවෙයි. ඊළඟරු සභාපතිතුමනි, මා ගාව තිබෙන ඒ වගේම සභාපතිතුමා යවපු ලිපියක්. ඒ ලිපියෙත් ඉතා පැහැදිලිව කියනවා ඉහතකී කරුණවන ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය සමාගම් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ උපදෙස් පිළිපැදීමට බැඳී සිටින අතර විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ ඔබගේ තැන්පත් මුදල ඉතාම සුරක්ෂිත බවත් එයි ආපසු ගෙවීම ස්ථිර වශයෙන් ස්ථාපිත කිරීමට වගකිය යුතු මූල්‍ය සමාගමක් වශයෙන් අපි බැඳී සිටින බවත්ය. මේක මේ වැඩි ඈතක නෙවෙයි. මේ ලිපිය යවන කවද්ද? මේලිපිය තැන්පත් කරුවන්ට යවන්නේ ගරු සභාපතුමනි 2018 1/4 මේ ජනවාරි මාසේ 4 වෙනිද අන්තිමට මොකද කියන්නේ අඩිය 800 වසක් ඔබ සමග සිටි අපි තව 100 වසක් ඔබ සමග ඉදිරියට දැන් මෙහෙම තමයි මේ ලිපි යවුවේ දැන් මොකද වෙලා තියෙන්නේ දැන් මේ ETI ප්‍රශ්න පිළිබඳ මම මෙහුවට පස්සේ එරාන් වික්‍රමසිංහ මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමා පාර්ලිමේන්තුවට දීපු උත්තරේ මොකක්ද එරාන් වික්‍රමරත්න මේ එදිරි සිංහ සමුව ව්‍යාපාරයට ආයතන සියලු ව්‍යාපාර විකුණනට පස්සේ ඩොලර් මිලියන 75ක් ලැබෙනවා කිව්වා ඩොලර් මිලියන 75 අදියර දෙකකට එකක් ඩොලර් මිලියන 32යි කිව්වා ඊළඟ අදියර ඩොලර් මිලියන 43යි කිව්වා ඩොලර් මිලියන මේ සමුව ව්‍යාපාරයට ආයතන සියල්ල විකුණපුවාම ඩොලර් මිලියන 75ක් ලැබෙනවා ඩොලර් මිලියන 75 ගැන ආසන වශයෙන් ගත්තොත් රුපියල් බිලියන 11.5යි මේ ETI ආයතන ස්වර්ණමහල් මූල්‍ය ආයතනත් විසින් ණයට දීලා තියෙන මුදල ගත්තොත් බිලියන 5.5යි එතකොට සමුහ ව්‍යාපාරෙම දේපල බිලියන 11.5යි මේක ණයට දීලා තියෙනවා එයාට ඒ කියන්නේ යගේ ණය ගැතියන්නේ යාට ඉන්නවා බිලියන 5.5ක් ආසන වශයෙන් ගත්තොත් ඔක්කොම එකතු කරපුවාම බිලියන 16 5.5යි 11.5යි එකතු කරපුවාම බිලියන 17යි හැබැයි තැම්පතු කරුවන් ඉන්නවා බිලියන 33.5ක. ඒතර ඉතුරු බිලියන 16.5ක් කො? අපිද අපි කියනවා අපි කියනවා මහා බැංකුව විමර්ශනය කරන්න ඕනකම තිබෙනවා. මේ මූල්‍ය සමාගමේ සල්ලි කොහටද ගියේ? සියලු දේපල සමූහ ව්‍යාපාරයට සියලු දේපල වික්කත් හම් වෙන්නේ රුපියල් බිලියන 11.5යි. ණය කරුවන් ඉන්නේ බිලියන 5.5යි. ඒතර බිලියන 17යි. හැබැයි තැම්පත්වල එකතු බිලියන 33.5යි. එහෙනම් ඉතුරු බිලියන 16.5 කො? අපිට පෙන්නන්න. එක්ක බොල් ණය කියලා පෙන්නන්න. ගිවා ගන්න බැරි වෙච්ච. නෑ. ඒවා ඒගොල්ලන්ගේ ආයතනවල තමයි තියෙන්නේ. එහෙනම් මේ බිලියන 16.5ට මොකද වුනේ? අද මොකද තමුන් අසලා තැම්පත් කරුවන්ට කියන්නේ? තැම්පත් කරුවන්ට මේ එදා 5% කඳවල 10%ක් දීලා. තව 10%ක් පස්සේ දෙනවලු. ඊළඟ 180 අවුරුදු 5කින් දෙනවලු. මේ දරුව මට හම්බුණා මේ දෙමෝපිය. සමහර අය දරුව රට යවන්න වීසා එක ලැබෙනකන් සල්ලි ටික දාලා තිබ්බි. සමහර අය රට ඇවිල්ලා රට ගිහිල්ලා ඇවිල්ලා සල්ලි ටික ව්‍යාපාරයක් පටන් ගන්නකන් දෙක් දාලා තිබ්බි. සමහර අය තමන්ගේ මීග මෙතු වෙන හෝටලෙ විකුණලා දෙසැම්බර් මාසෙ අපි දන්න කණ්ඩායමක ලක්ෂ 500ක් දැම දෙසැම්බර් මාසෙ. ඒකත් ගන්නවා දෙසැම්බර් මාසෙ සල්ලි ගන්න. හැබැයි දෙසැම්බර් මාසෙ ලක්ෂ 500ක් අරගෙන අද මේ මාසෙ කියනවා ඔයගලන්ට අපි 10%ක් දෙන්නම් මේ පහට මේ ජුනි පහට තව 10%ක් දෙන්නම් පස්සේ ඉතුරු 180 දෙන්නම් අවුරුදු පහකින් අපි යන කවුද මේ අය මේ අය මහා දවල් මංකොලකාරයෝ මහා ජනක දීපල හොරකම් කරන මහා දවල් මංකොලකාරයෝ මේ මූල සමාගම් දෙසැම්බර් මාසේ ලක්ෂ 500ක් ගන්නවා ජුනි මාසේ කියනවා මම ජුනි මාසේ පස්සේ 10%ක් දෙන්න තව මාස 3කින් තව 10%ක් දෙන්න ඉතුරු 180 අවුරුදු පහකින් දෙන්න කොහොමද මේ මූල සමාගම මෙහෙම කියන්නේ ඒ නිසා ETI ආයතනේ මේ මුදල් කොහටද ගියේ මුතුකරුපන් චෙට්ටියාර් ඒ සමාගම කාගෙද කියලා හොයලා බලන්න සල්ලියක්ද කොහටද කියලා හොයලා බලන්න ඒක EAP සමූහ ව්‍යාපාරයි තිනේ තමුනාසේ සමාගම් රජිස්ටර් කාර්යාලයෙන් කඳවන්න මුරුකපු මුතුකරුපන් චෙට්ටියාර් අයිති කාටද කියලා බලන්න ඩිරෙක්ටර් බෝඩ් මාරුනේ කවද්ද කවද්ද මේවා වෙනස් උනේ ස්වර්ණමාලයේ රත්තරන් ටිකක්ද කොහටද ඊයේ ETI එක සල්ලියක්ද කොහටද කියලා හොයලා බලන්න මේවා මේ මහජනගේ ධනය මහා දවල් මංකොල්ල කරනවා මේ මූල්‍ය ජාවාරම් කාර්යය තමුනාසල අනුමත කරන ආණ්ඩුවක් හැටියට ආණ්ඩුවට වගකීමක් නැත මේ රටේ පුරවැසියන් පිළිබඳව මේ රටේ පුරවැසියන්ගේ මුදල් පිළිබඳව තැන්පතු පිළිබඳව ආණ්ඩුවට වගකීමක් නැද්ද තමුනාසල වග කියන්න ඕන මේකට ඒ නිසා විශේෂයෙන්ම ETI ආයතන මේ ඇති වී තිබෙන තත්වය ගරු සභාපතිතුමනි අපි ඕන තරම් දක්ලා තිබෙනවා ආයතන කඩා වැටුනොහම නැවත ගොඩනැගීමේ සලස්ම ඉදිරිපත් කරනවා නැවත ප්‍රතිව්‍යුහගත කිරීමේ සලස්ම ඉදිරිපත් කරනවා ප්‍රතිව්‍යුහගත කිරීමේ සලස්ම අපි දෙග්ගටම දක්ලා තිබෙන මොකද්ද ප්‍රශ්නේ කල්ලා දින්න මොකද්ද ප්‍රතිව්‍යුහගත කරලා ආවේ මම පිළිගන්න එකක් FNG සමාගම UB ෆයිනෑන්ස් එකට ආවා හැබැයි UB ෆයිනෑන්ස් උඩට ආවට ඒ තැම්පත් කරන සල්ලි දීලා නැහැ වෙනමට කියන මොකද්ද ගත්තේ උඩට මේවා නිකන් ආයේ මූල ජාවාරම් කාරෝ දෙන්නේ තුන්දෙනෙක් මේකට අවිල්ල මේකේ තියෙන දේපලයි මේකේ තියෙන මුදල් මහා බැංකුව දීලා තියෙන ලයිසන් එක උපයෝග කරගෙන දාදු කෙලිනවා මේක තමයි සිද්ධ වෙලා තියෙන්නේ ඉන්ට්‍රස්ට් ආව මේ ආයතන ගොඩකට පහුගිය කාලේ මේ කඩා වැටිච්ච ආයතන ගණනාවකට මැද යතුනේ ඉන්ට්‍රස්ට් ආයතනේ දැන් මොකද්ද වෙලා තියෙන්නේ ඒකත් වැටිලා අන්තිමේ මතක තබා ගන්න එනිසා තමුන්නාසලා අපි හිතන් මේ මූල්‍ය සමාගමල තැන්පත් කරන තැන්පත් කරුවන්ගේ ආරක්ෂාව උගේ මුදල් ලබාදීම් පිළිබඳව අත්හරින්න බැරි වගකීමක් තමුන්නාසලා තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඊළඟරු සභාපතිතුමනි, මම අවධානය යොමු කරනවා ඒ වගේම තවත් ලියාපදි නොකළ සමාගම් කීපයක් තිබෙනවා. ඒ කියන්නේ FNG, PDL, RC, RECL වැනි සමාගම් තිබෙනවා සෙලින්කෝ සමූහයාට අයිති. ඒවා ලියාපදිංචි වෙලා නැහැ. හැබැයි ඒවා සෙලින්කෝ සමූහ ව්‍යාපාරයකටදී ලලිත් කොතලාවල සමාගම් එක තිබ්බේ. ඒ නිසා ඒ අය ඇත්තට මේ මූල්‍ය සමාගම් අය වැඩියෙන් දම් ඒ කියන්නේ වැඩියෙන් අර පින්දම් කරනවා නම් වැඩියෙන් හොයන්න ඕන. නේ පින්දම් කරනවා නම් වැඩිපුර නිකන් මහජන සේවය කරනවා නම් වැඩිපුර හොයන්න ඕන. මම ඇත්ත කියන්නේ. මොකද මේ හැම දෙනාම හැංගිලා තියෙන්නේ මේ පින්දම් වලට. ඉතින් ජනතාව හිතනවා සල්ලි තියෙනවා මහා පින්දම් කරන නෝන මහා පින්දම් කරන කොතලාවල නේද කොතලාවල මහත්තයා මොකද අර මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණ හදන මිලියන 100ක් දෙනවා. පින් කඳවල ඉතින් පත්තරවල යන මුල් ගල් තියෙනවා. ඉතින් ලංකාවේ ප්‍රධාන පුරවැසියත් එක්ක එකට ඡායාරූප ගහනවා. ඉතින් හිතනවා ජනාධිපතිතුමාගේ අගසව් එකට මිලියන 100ක් දෙනවා නෝනා යනවා විවෘත කරන්න තව නෝනා කෙනෙක් එනවා. මොකද මේ වෙලා තියෙන්නේ? ඒ නිසා මේ වර තමයි සැඟවෙන්නේ. ඒ නිසා ජනතාව මුලා කරමින් මේ ආයතන විශාල ප්‍රමාණයක් අද තැන්පත් කරුවන්ගේ ජීවන තත්ත්වය අකර්මණ්‍යතාවයට පත් කරලා තිබෙනවා. එතනින් අතර නොවි ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ සනස, මම මේ කියන්නේ සනස අපේ රටේ ග්‍රාමීය වශයෙන් විශාලස පැතිරී තිබෙනවා. ඒ සැම්පත් කරුවන් සනස පිළිබඳ සැකයක් ඇති කර ගැනීම සඳහා නෙමෙයි මම මේ කතාව කරන්නේ. මා නැවතත් කියන තැන්පත් කරුවන්ට ඔබට සනස විශ්වාස නම් ඔබ සනසත් එක ගනුදෙනු කරන්න. මම මේක මේ නමුත් මම කියන්නේ දැන් සනස කිව්වම අපි ඔක්කොටම ඔළුව ඇඳෙන්නේ මොකද්ද? සනස කිව්වම අපි ඔක්කොටම ඔළුව ඇඳෙනවා යම් මව් සමාගමක් තිබෙනවා. ඒ මව් සමාගමට මේ වටේම තියෙන සාකා යටත් මව් සමාගම් විසින් මේ සාකා මෙහෙමීමකට භාජනය කරනවා කියන මේක මුළුමනින්ම මහ බැංකුවට ඇතුළත් නොවුනත් මේක සම්පකාර පනතයට ලියාපදිංචි කරලා තිබෙන්නේ. සමහර ඒවා පළාත් සභාවට විශේෂ ලැබෙන්නේ. නමුත් මම මේ කියන්නේ මේ ආයතන පළා. එතකොට හැබැයි දැන් වෙලා තියෙන්නේ මොකද්ද? සනසේ එක් එක් සාකා වෙන වෙනම ක්‍රියාත්මක වෙන්නේ. ඒක සනස කියලා තිබුණට ඒක එක මව් සමාගමක් විසින් කළමනාකරණය කරන ලද සියලු තැන්පත් කරුවන්ට එකම සමාගමකින් වග කියන තැනක් නෙවෙයි. සනසේ ස්වභාවයම තමයි ඒ සනසේ සාකාව එතෙන්ට වග කියනවා. එතකොට සමහර තැන් සාර්ථක වෙලා තිබෙනවා, සමහර තැන් අසාර්ථක වෙලා තිබෙනවා. දැන් මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති විශේෂයෙන්ම තැන්පත්කරුවන්ට සිදු වූ මූල්‍ය වංචාව පිළිබඳව. තැන්පත්කරුවන් 2016 වසරේදී ඒ කියන්නේ මෙතන 2016 වසරේදී මෙරියාන විශේෂ අපරාධ විමර්ශන කොට්ටාසය පැමිණිලි 235 සහ මහරගම පොලිසියට පැමිණිලි 137ක් ඉදිරිපත් කරා. මෙම මූල්‍ය වංචාව පිළිබඳ පොදු දේපළ පනතයට ක්‍රියාකාරී විමර්ශන කටයුතු කරා. මේ ඊට පස්සේ මේ වත්තේගදර සනස් සමිතිය පිළිබඳව මේකේ කෝටි 60ක මුදලක් සභාපති මංගව තුන විස්තර ඔක්කොම සභාපතිලා අරගෙන පණිනවා. පුතාගෙනම ඉඩම් ගන්නවා. හරිද? ඊට පස්සේ පොලිසිය පැමිණිලි කරත් පොලිසිය කිසි දෙයක් කරන්නේ නැහැ. දැන් මේ මුළු සනසේ තැන්පත් කරපු තැන්පත් කරුවන්ගෙම තැන්පත්ව දහිමි වෙලා තිබෙනවා. මේ පිළිබඳව රවි කරුණායක මුදල් අමාත්‍යතුමාට තැන්පත් කරු ලියුමක් කරේ. ඒ තැන්පත් කරු යවපු ලියුමට මුදල් අමාත්‍යතුමා වෙන උත්තරෙත් මං කියවන්න. එතුමා කියනවා මෙහෙම. වත්තේගදර සනස සමිතියේ මුදල් ලබා ගැනීම නොහැකි වීම සම්බන්ධව ඉහත කරුණ මේ 2016 10 27 ඉහත කරුණ සම්බන්ධ ගරු අධිකරණ අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විසින් මා වෙත ගොනු කරන ලද ලිපි හා සම්බන්ධයෙන්. කියන්නේ විජේදාස රාජපක්ෂ මහත්තුමාගේ පුද්ගලික ලේකම් යවපු ලිපියකට වෙන උත්තරේ. මෙහිදී සමූපකාරා හා ඒ සම්බන්ධ ණයදෙන සමිතිය මාගේ විෂය පත්‍රයට අදාළ නොවන අතර එම ඉල්ලීම ඉදිරිපත් කළ යුත්තේ කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයේ. එයා එහෙම කියනවා. දැනට ලංකාව පුරා සම්පකාර ග්‍රාමීය බැංකු 2450ක් සහ සනස බැංකු 5217ක් පවතී. එම ආයතනවල මූල්‍ය සුරක්ෂිතභාවය ඉතා අවම මට්ටමක පවතින බව වත්තේගතර සනස මූල්‍ය වංචාව මගින් පෙනී යයි. වර්තමානයේම ආයතනවල මුදල් ආරක්ෂාව පිළිබඳව වගකීම දරනු වී අදාළ සමිතියේ සභාපති ලේකම්මා සාමාන්‍ය අධිකාරී වන අතර ඔවුන් විසින් දේශපාලන පක්ෂක රැකවරණය ලබමින් මහජනතාවගේ මුදල් වංචා කරමින් සිටි. මේ සම්බන්ධව මුදල් අමාත්‍යවරයා ලෙස මාගේ දැඩි අවධානය යොමු වී අතර දැනටමත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණ යටතේ මෙම ගැටළු निराකරණය කිරීමට සුදුසු කටයුතු සිදු කරමින් පවතින බව කාරුණිකව දන්වමි. එතකොට එතුමා කියනවා මුදල් අමාත්‍යවරයා හැටියට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණ යටතේ මෙම ගැටළු निराකරීමට නිරාකරණය කිරීම සුදුසු කටයුතු සිදු කරනවා කියලා 2016 10 27 මම දැනගන්න කැමතියි දැන් අවුරුදු කමාරකට වඩා වැඩි කාලයක් ගත වෙලා තිනවා මොනවද නිරාකරණය කරන්න ගත්ත ක්‍රියාමාර්ග මොකද දැන් මේ මුදල් අමාත්‍යවරයාට මේ ඒ කියන්නේ කෝට්ටේ ඒ කියන්නේ මොකද්ද මේ මේ මැදකොළ උතුරුකොළම නේද උතුරුකොළව සංවිධායකවරයාට ලැබපු ලියුමක් නෙවෙයි ඒවනම් දේශපාලන මුදල් අමාත්‍යවරයාට මුදල් අමාත්‍ය රේට හෙඩ් කියව ලිපියක් තියෙනවා මේවා පිළිබඳ මහ බැංකුව එතුමම කියන මොකද්ද සමූපකාර ග්‍රාමීය බැංකු 2450ක් සහ සනද බැංකු 5217ක් එම ආයතනවල මූල සුරක්ෂිතභාවයේ ඉතා අවම මට්ටමක පවතින බව මුදල් අමාත්‍යවරයා කියනවා. ඒතර මහජනගේ තැන්පතු ගන්න ග්‍රාමීය බැංකු තියෙනවා. මහජනගේ තැන්පතු ගන්න ශ්‍රංශ බැංකු තිබෙනවා. හැබැයි මුදල් අමාත්‍යවරයා රටට කියනවා මොකද්ද? ඒ වගේ තැන්පතු අත්ති අනාරක්ෂිතයි කියලා. හැබැයි ඒක දන්නවා දැන් කවුද? මේ කේ සෙනවිරත්න කියන මහතා. මොකද එතුමාට ලැබපු ලියුමෙන්නේ. හැබැයි රටේ දන්නේ නැහැ මේවා. දැන් ඒ නිසා මොකද්ද වෙලා තිබෙන්නේ? මේ වත්තේකර සමිතිය සාමාන්‍යයෙන් තිබුණේ ගරු මේ සභාපතිතුමනේ වත්තේකර සමිතිය ගැන තිබුණේ මේක වේගෙන් ක්‍රියාත්මක කරන හොඳ එකක් කියලා. දැන් වැඩිපුර ගිල සල්ලි දාන්න කිව්වා. සමහර ආසන්න තියෙන බැංකුත් ගිල කියන වත්තේකර දැම්මනම් සල්ලි වැඩිපුර පොලිය ලැබෙනවා කියලා. එහෙම තමයි මිලියන 600ක්. 502C වත්තේකර සන සමිතියේ රුපියල් මිලියන 600කට වැඩි මුදලක්. තැන්පත් කළ තැන්පත්වරුන් 1000කට වැඩි පිරිසකට 2016 සිට මේ දක්වා තම තැන්පත් මුදල් ලබා ගැනීම නොහැකිව දැඩි අසරණ භාවයට පත්ව ඇත. බස්නාහිර පළාත් සභාවේ සම්ප්‍රකාර දෙපාර්තමේන්තුවේ අංක 103 දරන අංකයේ ලියාපදිංචි කර ඇති මෙම සමිතියේ මූල්‍ය කටයුතු පිළිබඳව විගණනය කිරීම බස්නාහිර සම්ප්‍රකාර දෙපාර්තමේන්තුව වගකීමකි. එම වගකීම පුරා වසර 10කට අධික කාලයක් තුල සිදු කර නොමැති අතර එම දෙපාර්තමේන්තුවද අනුදැනුම ඇතිව තැන්පත් කරුවන් මුදල් එම සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වංචා කර ඇත. වර්ෂ 2015 දී මෙම සමිතියේ සිදුවන මූල්‍ය වංචා පිළිබඳව විමර්ශනය සම්ප්‍රකාර දෙපාර්තමේන්තුවේ සිදු කරන තිබීදී සමිතිය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අභියාචනාධිකරණය වෙත පෙස්සමක් ගොනුකොට විමර්ශන අත්තිටුවීමේ තීරණයක් ලබා එම නියෝගයේ ආශිර්වාදයෙන් බරපතල ලෙස තැන්පත් කරවන්නේ මුදල් මෙම වත්තේකර සමිතියේ සභාපති ඔහුගේ පුතත් ඔහුගේ සාමාන්‍ය අධිකාරිවලුත් මුදල් කෝටි 60ක් මේකෙන් අවභාවිත කළ තියෙන හොරකම් කරලා තිබෙනවා. ඒ වගේම ග්‍රාමීය බැංකුව ගත්තොත් මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා ගාල්ල දිස්ත්‍රික්කයේ සීමා සහිත හබරාදුව විවිධ සේවා සම්පකාර සමිතියට අයත් ග්‍රාමීය බැංකුව බැංකු සාකා මගින් ප්‍රදේශයේ තැන්පත් කරුවන්ගෙන් ලබාගත් රුපියල් කෝටි 59කට ආසන්න මුදලක් අවභාවිතව ලක් කිරීම හේතුවෙන් ජනතාව බලවත් පීඩාවකට පත්ව ඇත. ඒකී තැන්පත් කරුවන්ට ප්‍රතිලාභ හා මුදල් ආපසු ලබා ගැනීමට ඉල්ලුම් කර තිබියදී ග්‍රාමීය බැංකු නිලධාරීන්ගේ දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි. මේ පිළිබඳ වගකීතු අංශ දැනුවත් කළද කිසිදු සාධාරණයක් මේ ග්‍රාමීය බැංකු මුදල් තැන්පත් කරපුවාට ලැබිලා නැහැ. මේ හිටපු සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට රහිව පොලිස් පැමිණිල්ල ගණනාවක් සහ අධිකරණී සම්මුති කීපයක් යොමු කළ ඇති නමුත් සියල්ල පැත්තකින් තිබලා තියෙනවා. එකා සැමට සැම එකාටත් යන තේමාව යටතේ මේක තමයි තේමාව. එකා සැමටත් සැම එකාටත් ඇත්තව කියලා තියෙන ඔක්කොම සැම එකතු වෙලා එකාට තමයි දීලා තියෙන්නේ. එකාටත් යන තේමාව යටතේ ආරම්භ කළ දීර්ඝ ඉතිහාස සතු සම්පකාර ව්‍යාපාරේ ග්‍රාමීය බැංකුව අංශයේ සිදු කරන මෙම කටයුත්ත අතිශය ඛේදනීය වේ. ප්‍රදේශයේ ජනතාව තමන්ගේ කුඩා ව්‍යාපාරයක් ස්වයං රැකියාවක් ඉඩමක් ලබා ගැනීමට ආදායමකට වඩා හොඳ තත්වයක් කියලා හිතලා තමයි මේකේ මුදල් තැන්පත් කළා තිබෙන්නේ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? මේ මුදල් ඒ ජනතාවට ලබා ගන්න බැරි වෙලා තියෙනවා. එතන 35000ක් පමණ ඉන්නව එතන තැන්පත් කරුවන්. සම්පකාර අමාත්‍යංශය වෙත තොරතුරු වාර්තා වේ තියෙනවද මේ ගැන? මේ තැන්පත් කරුවන්ට සිදු අසාධාරණ ගැන මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? ඒ සඳහා ගත වන කාලය කුමක්ද කියලා ගරු එමතුමලගේ මම දැනගන්න කැමතියි. මම මේ කිව්වේ ගරු කතා ගරු සභාපතිතුමනි විශේෂයෙන් අපේ රටේ මේ මූල්‍ය ජාවාරම් කරුවන් අතලොස්සක් අපේ රටේ මහ ඔබතුමාගේ තියෙන මොකද්ද අර යාපනයේ සබ්‍ර නේද? යාපනයේ සබ්‍ර නේද? ඒක මොකද වෙලා තියෙන්නේ? ඒකත් එහෙම තමයි. කඩා වැටලා තියෙනවා, තැම්පත් වෙලා තියෙනවා නේද? යාපනයේ අද වැඩිම සිවිධි විහානි කර ගැනීම ඇති වෙලා තිබෙන්නේ ණයබර හේතු කොටගෙන. ණයබර හේතු කොටගෙන තමයි වැඩිම සිවිධි විහානි කරගෙන. අද මේ ණය හේතු කොටගෙන අපේ රටේ 2017 වාර්තානු 195 දෙනෙක් සිවිධි විහානි කරගෙන තිබෙනවා. ඒ නිසා එක පැත්තක මේ තැම්පතු අනිත් පැත්තේ ණය මන් තමුන්නාන්සේට පෙන්වන්නම් මේ ණය මොනතරම් අසාධාරණ ණය ක්‍රමවේදයක්ද කියලා. විශේෂයෙන්ම දැන් යනවා මේ ග්‍රාමීය කුඩා ණය යෝජනා ක්‍රම. ජනතාවට ජීවත් වෙන්න විදියක් නැහැ. අතට කීයක් හරි ලැබුණාම කොහොම හරි ගන්න අපේක්ෂා කරනවා. මම මේ ඒ බැංකුවලට අනෙක් මූල්‍ය කටයුතු පිළිබඳ ගෞරවය තිනවන ගෞරව දෙනිමින්ම තමයි මේකට මම කියන්නේ. මම මේ පෙන්නුම් කරන කමර්ෂල් ක්‍රෙඩිට් කියන මේ කුඩා ණය යෝජනා ක්‍රමයක් තියෙන ඒ ණය යෝජනා ක්‍රමය. ලෝන් එක දෙනවා ලක්ෂයක්. ඒ කියන්නේ ලෝන් එක දෙනවා ලක්ෂයක්. ඊට පස්සේ ගෙවීම් කරන්න ඕන 2500 ගානේ මාස 50. ලෝන් ඒක ණය මුදල රුපියල් ලක්ෂයයි. 2500 ගානේ මාසයකට ඊට අත රුපියල් ලක්ෂයක් ලැබෙනවා. මාසයකට 2500 ගානේ මාස 50ක් දෙන්න ඕන. ඒක සාමාන්‍ය ග්‍රාමීය ජනතාව හිතනවා ලක්ෂයක් එකවර හම්බුණා. එතකොට මේක තමන්ට වගාවක් හරි කරගන්න පුළුවන්. මාසයකට 2500 ගානේ තමයි දෙන්නේ. දවස් දෙකක් කුලී වැඩ කරන්න 2500 හොයා ගන්න පුළුවන්. බැලු බැලමට සහනයි වගේ. හැබැයි මොකද වෙලා තිබින්නේ? එතකොට රුපියල් ලක්ෂයකට එයා ගෙවන්න 125,000යි. එතකොට බැලු බැලමට හිතනවා පොලිය 25 පොලිය 25,000යි. ඒ කියන්නේ 125යි කියලා. ඇත්තද? පොලිය 125ට වඩා වැඩි. මොකද හැම මාසෙම 2500 ගානේ අඩු වෙනවා. එතකොට හීනවන පොලියට අනුපාතයක මේ ගණනය කරන්නේ නැහැ. එහෙම හරියට ගණනය කරොත් මේ පොලිය අනුපාතය 147.47. අපි අහන මොන පුරවැසියටද පුළුවන්කම තිබෙන්නේ? මොන පුරවැසියද අපේ රටේ ණයක් ගත යුත්තේ 147.47ට 148 පොලිය අනුපාතයකට ණයක් දෙන්න? මේක තමයි දැන් ණය යෝජනා ක්‍රමය. මේක තමයි සුත්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමය කියන්නේ මොකද්ද? අද සුත්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමය කියලා යන්නේ ලක්ෂයක් දෙනවා 2500 ගණන් 50ක් ගෙවන්න 2500 ගණන් 50ක් 125,000 ගෙව්වේ ලක්ෂයයි 125,000 කිව්වම හිතනවා වාර්ෂික පොලිය 125 කියලා. මේක බැලු බැලමට වාර්ෂික පොලිය 125 නෙවෙයි. හරියට හීනවන ශේෂය පොලිය අනුපාතයට ගණනය කරලා බැලුවොත් මේක පොලිය අනුපාතයක 147.50යි 100ට. මේ සුත්‍ර මූල්‍යද? දැන් තමුනාසලා මොකද්ද මේ වගේ අනුගමනය කරන ප්‍රතිපත්තිය? මහා බැංකුව නිරන්තරයෙන් කියනවා ලබා දිය යුතු පොලිය අනුපාතකයන් පිළිබඳ උච්චාවචනයන් පිළිබඳ නිර්දේශන ඉදිරිපත් කරනවා. හැබැයි දැන් ග්‍රාමීය ජනතාව මේ විශාල ලෙස මේ සූත්‍ර මූල්‍ය ජාවාරම් කරුවන්ගේ උගුල් බවට පත් වෙලා තිබෙනවා. මහා බැංකුව මොකද ඒ පිළිබඳව ගන්නෙ? මම තවත් එකක් තමුන්වංශයට අවධානය යොමු කරනවා. ඒක තියෙන මෙහෙමයි. 40,000 දෙනවා 2202 ගානේ මාස 24ක් දෙන්න ඕන. එතකොට මාස 24ට යා ගෙවන්න ඕන 50,848ක්. එතකොට ගත්තේ 40,000යි. සාමාන්‍ය බැලුවොත් 12,848ක් වැඩි වෙලා තිබෙනවා. හැබැයි වාර්ෂික පොලිය අනුපාතිකය කීයද? එහෙම තැනක වාර්ෂික පොලිය අනුපාතිකය 128.5යි. තමුනාසිතර 128.5 සුත්‍ර මූල්‍ය ණය 147.5 160 ගම්මල යනවා. කාන්තාව 5 දෙනෙක් විතර එකතු කරගන්නවා. ඕගොල්ලන්ට ලක්ෂ ගානේ දෙන්නම් කියනවා. මාසෙකට 5000 ගානේ දෙන්න කියනවා. මෙවැනි විශාල ලෙස අද අපේ රටේ ජනතාව විශාල ණය උගුලක හිර වෙලා තිබෙනවා. ඒක කොච්චරද කියනවනම් මං ගාව තිබෙනවා ගරු සභාපතිතුමනි වාර්තාව. අපේ රටේ අද වතු ශේෂ්ත්‍රයේ පවුල් වලින් 73%ක් නිල වශයෙන් ණයයි. මම මේ කියන්නේ කඩේට ණයයක පොලිය මුදලාලට ණයයක නෙවෙයි. නිල වශයෙන් පවුල් වලින් 73%ක් මේ ලියාපදිංචි කරලා ආයතන වලින් ණය ආරම්භ තිනවා. ඒතර පුරවැසියන්ගෙන් 100ක් ගත්තොත් වතුකරේ 73ක් ණයකරුවන් බවට පත් වෙලා තිබෙනවා. ග්‍රාමීය වශයෙන් ගත්තොත් 61%යි. නාගරික 49%යි. 61%ක් ණයකරුවන් බවට පත් වී තිබෙනවා. ඒ නිසා අපේ රට අද රට විතරක් නෙවෙයි සාමාන්‍ය ජනතාවත් මේ ණයගුලේ හිරකරුවන් බවට පත් වෙලා තිබෙනවා. හැබැයි මේකේ වරදාන ලැබෙමින් තියෙන කවුද? ගරු සභාපතිතුමනි, නගරෙකට ගිහිල්ලා බලන්න. ඒ නගරේ ලොකුම බිල්ඩින් එක බැංකුවේ. වැඩිම පහසුකම් දෙන කාටද? ඉහළ කළමනාකරණයට, බැංකු නිලධාරීන්ට. වැඩිම රට සවරියන්න කවුද? බැංකු නිලධාරී. වැඩිම ඩිරෙක්ටර් බෝඩ් වලට එක දවසක් වාඩි වෙනවා ගෙවන්න කවුද? බැංකුවේ. මොනව උපයලාද? කර්මාන්ත කරලාද? නිෂ්පාදනයක් ඇති කරලාද? නෑ. ජනතාවගේ සල්ලි තැම්පතු ගන්නවා, ආපහු ජනතාවට වැඩි පොලියට දෙනවා. එතන තියෙන අතර පරතරයෙන් තමයි බැංකු නඩත්තු වෙන්නේ. ඒ කාර්යයක් කරනවා. විසිරලා තියෙන සල්ලි ටික එක තැනකට එකතු වෙලා ප්‍රාග්ධන අවශ්‍යතාවයන් සපේනවා. අපි මේ බැංකුවේ කාර්යභාරය පිළිගන්න. හැබැයි බැංකුවේ කාර්යභාරය විසින් මොකද්දද කරලා තිබෙන්නේ? අපි බැංකු පද්ධතිය පිළිගන්නවා. බැංකුවට කාර්යභාරයක් තිබෙනවා. විසිරී තියෙන කුඩා කුඩා මුදල් ජනතාවගේ මුදල් ටික තැන්පතුවක් ලෙස අරගෙන කෙනෙක් ගිලා රුපියල් 100,000යි, තව කෙනෙක් 102,000යි, තව කෙනෙක් 105,000යි. ගෙදර 100,000ක් තිබ්බා කියලා මොකක් ආයෝජනය කරන්න බෑ. 102,000ක් තිබ්බා කියලා ආයෝජනය කරන්නත් බෑ. මේ සල්ලි ටික ඔක්කොම එකතු කරගෙන ව්‍යාපාරිකයෙකුට යම් ප්‍රාග්ධන අවශ්‍යතාවයක් වෙනුවෙන් දෙනවා. ඒක නරක නෑ. ඒ බැංකු ක්‍රියාවලිය අපි පිළිගන්න. ඒක හොඳයි. හැබැයි සිද්ධ වෙලා තියෙන මොකක්ද? අද මේ බැංකුවල ඕහෙඩ් එක මේ බැංකුවල පිරිවැය පිළිබඳ මොකක්ද තමුනාසලා දීලා තියෙන නිර්ණායක ලොකුම ගොඩනැගිල්ල ලොකුම වාහනේ වැඩිම වැටුප් වැඩිම අධ්‍යක්ෂ මණ්ඩලයේ දීමනාවන් මේ සියල්ල විසින් කළ දේ තමයි ජනතාවගේ තැම්පත් උත්නති කරලා තිබෙනවා ඒ වගේම ජනතාවගේ ණයබරකත් ඇති කරලා තිබෙනවා ඒ නිසා අද අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නෙට වෙන මේ මූල්‍ය ජාවාරම්කරුන් කීප දෙනෙක් අතේ මේ මූල්‍ය මම අපිට පොදුවේ ගත්තොත් අපි ධනපතින් එක්ක අපි ඒ ආර්ථික ප්‍රතිපත්තියට ප්‍රශ්නයක් තිබෙනවා හැබැයි අපි පිළිගන්නවා කර්මාන්තකරුවන් පිළිගන්නවා නිෂ්පාදනයට මැදි යැත්න කෙනා පිළිගන්නවා මා දෙවන්ත සේවා ආයතන පිළිගන්න කෙනා පිළිගන්නවා හැබැයි මේ මූල්‍ය ආයතන මොකද කරන්නේ මා ජාවාරමක් ඒ නිසා අපේ රටේ අද මේ ජනතාව පත් වී තිබෙන ආර්ථික පතුලේ තියෙන අර්බුදය මේ මූල්‍ය ජාවාරම් කරුවන්ගේ උගුල පවුල් ලක්ෂ පවුල් 150යි ඉන්නේ ලක්ෂ 50යි පවුල් තියෙන්නේ ඒකෙන් ලක්ෂයක් ආසන්න වශයෙන් ගත්තොත් මා කලින් කියපු කඩාවැටිච්ච ආයතන ඇතුළු කඩාවැටලා තිබෙනවා ඉතින් ආයතන කියන ආයතන 7යි 8යි ආයතන 7ක් 8ක් ඇතුලේ පවුල් ලක්ෂයක් විනාශයට පත් කළා තිබෙනවා අපි අහනවා ඒගේ දීපල වලට මුකුත් වෙලා නැහැ සිංගප්පූරේ ගෙවල් අරන් තිනවා මල්ලිය කැනඩාවේ අයියා ඕස්ට්‍රේලියාවේ දීපල මම මේක දන්න නිසා කියන්නේ දීපල අරන් තිබෙනවා ඒගොල්ලගේ ජීවිත අබ්බම්මල් රුණකින් හානියකට පත් වෙලා නැහැ හැබැයි සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද තැම්පත් කරුවන් සිවිදි විහානි කරගන්නවා තැම්පත් කරුවන්ගේ පවුල් වල ආරවුල් ඇති වෙලා තිබෙනවා දරුවන්ගේ අධ්‍යාපන කඩාවැටලා තිබෙනවා ඉන්න තැනක් නැති වී තිබෙනවා මේ සියල්ල අර්බුද තැම්පත් කරුවන්ට ඇති වී තිබෙනවා උන් මොනව කරපු වරද්දද උන් හොරකම් කරාද උන් වංචා කරාද නැහැ ඔවුන් විශ්වාසවන්තයෙක් තමගේ මුදල් ටික දැම්පා. දාපු මුදල් ටික පිළිබඳ සහතිකයක් දෙන්න බැරි නම් මොකද්ද මේකට කරන්නේ? ඒ නිසා කරු සභාපතිතුමා මම කියන්නේ මේ මූල්‍ය ආයතන කඩාවැටීම විසින් මේ රටේ විශාල තැම්පත් කරන ප්‍රමාණ කසුරුතාවට පත් වෙනවා මේක ශනික සහ වේගවත් විසඳුමක් අවශ්‍යයි. මේක මම විශ්වාස කරන පුද්ගලිකව පාර්ලිමේන්තුව අපිට මේ කතා කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව මේක අපිට හඳුනා ගන්න පුළුවන්. හැබැයි මේකට විසඳුමක් ලබා දීමේ ක්‍රියාදාමයේ තිබෙන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ නෙවෙයි කියලා. පාර්ලිමේන්තුවෙන් පිටත මා බැංකුවත් තැන්පත් කරවනුත් ඒ වගේම ඒ ආයතන කළමනාකාරීත්වයත් එමතුමා ඔබතුමත් අපිත් සියලු දෙනා මැදිහත් වෙලා මේ තැන්පත් කරුවන්ගේ මුදල් පිළිබඳ වගකීමක් අපි ලබා දිය යුතු තිබෙනවා ඒ පිළිබඳ ආරක්ෂාවක් ඒ නැවත ලබා දීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඒ ජාවාරම් කරුවන්ට නිදැල්ල ඉඳ දෙන්න පුළුවන් මහා මුදල් අරගෙන තමන්ගේ ජීවිත ඕනෑමටත් වඩා වැඩි අධි පරිභෝජනවාදී ජීවිතවල තල්ලු වෙලා වාහනේ නම් ලොකුම වාහනේ සිකුරුටි නම් ඇඟ ලොකුම සිකුරුටි දාගෙන ජීවිත ගත කරන්නේ ඒගොල්ලෝ මම දන්නවා මේ සමහර පුද්ගලික අපිත් කතා බහ කරලා තියෙනවා මම ඒක විශ්වාස කරන්නේ මේක මෙයා ගැන දන්න නිසා මම මේ කතා කරන්නේ මම නේ ඔබතුමත් දන්න මේ අපි දන්නවනේ මේකයි කවුද කියන්නේ ඒගොල්ලගේ ජීවිත අපි දන්නවා ඒගොල්ලගේ ජීවිත ඒ විදියට සුඛ වේරණ සහිත ගත වෙනවා හැබැයි තම්පත් කරව මහපාරේ බෝඩ් අල්ලගෙන අවුවට වේලෙනව වැස්සට තෙමෙනව ගෙවල් වල ආරවුල් නේද බිරිඳ කියන්න එපා බිරිඳ එපා කියද්දී ස්වාමියා දාලා බිරිඳ බයිනවා ස්වාමියාට ස්වාමියා එපා කියද්දී බිරිඳ දාලා බිරිඳ ස්වාමියාට බයිනවා බිරිඳ මෙයා ආරවුල් විශාල ප්‍රමාණයක් ඇති වෙලා තිබෙනවා ඒ නිසා මේ තත්ත්වය ඉක්මනින්ම විසඳිය යුතුව තිබෙනවා ඒ නිසා මා මුදල්ලාමතුමාට අවසන් වශයෙන් කියන්නේ මේ පිළිවෙත මහා බැංකුවට වගකීමක් තිබෙනවා මහා බැංකුව තමන්ගේ කාර්යභාරය අත්හැරලා තිබෙන්නේ මහා ජනතාවගේ තැන්පතු පිළිවෙත වගකීමක් වෙන තමුනාන්සලා තමුනාන්සලා වගකීම අත්හැරමින් තිබෙන්නේ මම දන්නේ නැහැ තමුනාන්සලා ඉන්නේ තැන්පත් කරුවන්ගේ පැත්තද ජාවාරම් කරුවන්ගේ පැත්තද කියලා සමහර දේවල් සමහර නිලධාරීන් මම පොඩි ඔක්කොටම කියන්නේ නැහැ සමහර අය අනිවාර්යම ජාවාරම් කරුවන් පැත්තේ ඉන්නවා ඒ නිසා තමයි UB ෆයිනෑන්ස් ගනුදෙනු කරපු කෙනා යූනියන් බැංකුවේ උපසභාපති ධුරයට පත් වෙන කොහොමද මහා බැංකුවේ කෙනා කොහොමද පත් වෙන්නේ එනිසා මහා බැංකුවට විශාල කාර්යභාරයක් තිබුණා මේ තැන්පත් කරුවන්ගේ රැකවරණය පිළිබඳව. එනිසා අපි මම ඔබතුමාගෙන් යෝජනා කරන්නේ. අපි මේක දැන් මෙතන කතා කරමු. හැබැයි විධිමත් විසඳුමක් වෙනුවෙන් ඔබතුමා මුදල් අමාත්‍යාංශයෙන් සාකච්ඡාවක් කැඳවන්න. ඔබතුමත් එන්න මහා බැංකුවේ අදාළ නිලධාරීන් එන්න. අපි තැන්පත් කරුවන්ගෙන් ඒ අයගේ යෝජනාත් ගමු. අපිත් මැදිහත් වෙමු. ඒ ආයතනත් කැඳවලා විධිමත් සාකච්ඡාවක් කරා ඒගොල්ලන්ට සාධාරණ ගෙවීම. දැන් විශේෂම මේ මොහොතේ මතුවලා තියෙන ETI ආයතනේ. මොකද එමුතුමා යෝජනාව? දැන් අලෙවි කිරීම අලෙවි කරොත් කරන යෝජනාව මම දැක්කා. ඒ කියන්නේ ඈවර කරොත් කරන යෝජනාව මම දැක්කා ඉරාන් ඔබතුමා එදා ඉදිරිපත් කරා ඈවර කරොත් කරන යෝජනාව. හැබැයි ඈවර නොක දැන් මම දන්නවා දැන් සාකච්ඡා මතුවලා තියෙන ඈවර නොකර පවත්වාගෙන යාම යෝජනාවක් ඇවිල්ලා තිබුණා. ඒ යෝජනාව තියෙන්නේ මොකක්ද? 10%ක් දෙනවා ජුනි මාසේ 5 වෙනිදා දුන්නා. තව 10%ක් දෙනවා ඉතුරු 80% අවුරුදු 5කින් දෙනවා. අවුරුදු 5කින් දෙන සාකච්ඡාව කොහොමද දැන්නේ? සාකච්ඡාව මේසේ කරලා තර්ජනය කරනවා. මේ යෝජනාවට එකඟු නැත්නම් ඕගොල්ලන්ට ඈවර කරොත් 50%ක්වත් ලැබෙන්නේ. राज्य අපිට වෙලාවල් ලබා දෙන්න ඔබතුමා. අපි මේ ආයතන කැඳවමු. එකින් එක මෙයාගේ දේපල පවර ගන්න ඕන. හංගලා තියෙන දේපල හොයන්න ඕන. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන්න. අපි දන්නවා සමහර අයගේ දේපල තියෙන අය මේ තැන්පත් කරව දන්න දේපල තියෙන තැන නේද? තැන්පත් කරව දන්න සමහර දේපල කොහෙද තියෙන්නේ කියලා. ඒ නිසා මේ ඔක්කොම පිළිබඳ හොඳ විමර්ශනයක් කරලා මේ තැන්පත් කරවන්ට තමන්ගේ සාධාරණ ඉටු කිරීම සඳහා ආණ්ඩුවක් හැටියට තමුන් වහන්සේලාගේ වගකීම ඉටු කරන්නේ කියන යෝජනාව කරමින් මම නතර වෙනවා. භූමි ස්තුති කර සභාපතිතුමනි මෙම අවස්ථාව ලබා දීම.
භූමි ස්තුති ඔනරබල් මිනිස්ටර් මංගල සමරවිද. සෙකන්ඩ්
අපතුමනි, ඉතාමත්ම කාලීන ජාතික මට්ටමේ ඒ වටිනා කියන යෝජනාව මම මේ මොහොතේ ස්ථිර කරනවා. ඒ වගේම මේ මහජන මුදල් මංකොල්ල කරන මැදිහත් වෙච්ච මේ අපරාධකාරීන් වහාම ක්‍රියාත්මක කරන පරිදි ක්‍රියාමාර්ග අරගෙන සාධාරණයක් ඉෂ්ට කරන්නේ කියලා පුරවැසියට මම විශේෂයෙන්ම ආණ්ඩුවට බල කරලා කියනවා.